අද අපි සාකච්ඡා කරන්නේ රුධිර පීඩනය, වසා පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ පිළිබඳව. අපි මුලින්ම සාකච්ඡා කරමු රුධිර පීඩනය සම්බන්ධව. විභාගය හා සම්බන්ධව බලන විට ඔබට මෙහිදී දැනගත යුතු වෙනවා රුධිර පීඩනය කියන්නේ කුමක්ද, ආකුංච පීඩනය සහ විස්තර පීඩනය කියන්නේ කුමක්ද කියන දේ පිළිබඳව දැනගත යුතු වෙනවා. දුවල පුතාලා මේ වන විට දන්නවා රුධිර සංසරණ පද්ධතිය සකස් වෙලා තියෙන ආකාරය. රුධිර සංසරණ පද්ධතිය මූලිකවම හෘදයකින් සහ නාල සමූහයකින්, රුධිර නාල සමූහයකින් සමන්විත වෙනවා. මෙම නාල සමූහය තුළ රුධිරය ස්ථතිකව තිබෙන්නේ නැහැ, රුධිරය ගමන් කරනවා. පුතේදුවේ රුධිරය ගමන් කරන්නේ එක්තරා පීඩන අනුක්‍රමණයක් යටතේ. එතකොට මේ රුධිරය ගමන් කිරීමට අවශ්‍ය කරන පීඩනය සපයන්නේ හෘදයේ මකින්. හෘදය පොම්පයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. හෘදය රිද්මයානුකූලව හැකිලි ආපහු දිගහැරි හැකිලි දිගහැරි මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රිද්මයානුකූලව සංකෝචනයකට හා විස්තරයකට බඳුන්වීමෙන් ක්‍රියාත්මක වෙනවා. හෘදයේ සිදුවන සංකෝචන ක්‍රියාවලියේදී තමයි මේ රුධිරය ගැලා යාමට අවශ්‍ය කරන පීඩනය උත්පාදනය කරන්නේ. දැන් එතකොට මේ දරුවන්ට තේරෙනවා කොහොමද රුධිරයට පීඩනයක් ලැබෙන්නේ කියන එක සම්බන්ධව. එහෙමනම් අපි තේරුම් ගමු මොකක්ද මේ රුධිර පීඩනය කියන්නේ. මේ දරුවෝ මේ වෙනකොට දන්නවා රුධිරය නාල තුල ගලා යනවා. නාල තුල ගලා යන්නේ යම්කිසි පීඩනයක් සහිතව. එතකොට මේ රුධිරය මකින්, නාල තුල ගලා යන රුධිරය මකින් රුධිර නාල මත පීඩනයක් ඇති කරනවා. මෙන්න මේ පීඩනය අපි හඳුන්වනවා රුධිර පීඩනය කියලා. එහෙමනම් රුධිර පීඩනය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට අපිට මේ විදිහට පිළිතුරක් ලබලා දෙන්න පුළුවන්. රුධිර නාල තුල රුධිරය ගලා යන විට රුධිරය මගින් රුධිර නාල මත ඇති කරන පීඩනය රුධිර පීඩනය ලෙස හඳුන්වයි. හොඳයි දරුවනේ, දැන් ඔයාලා දන්නවා රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියලා. දරුවනේ, මේ රුධිර පීඩනය අපිට මැන ගැනීමට අවශ්‍ය වෙනවා. රුධිර පීඩනය මැනීම සඳහා විශේෂිත උපකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා ස්පිග්මෝ මැනෝමීටරය කියලා. ඔබලාගේ වැඩිහිටියන් වෛද්‍යවරයෙකුගෙන් සේවය ලබා ගන්න යන විට, ඒ කියන්නේ යම් යම් රෝග තත්ත්ව යටතේ ප්‍රතිකාර ලබා ගන්න යන විට එම වෛද්‍යතුමන්ලා එම රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරනවා. අතේ උඩුබාහුවට රබර් මල්ලක් වගේ උපකරණයකින් වෙලලා එයට වාතය පොම්ප කරලා පීඩනය මනින ආකාරය ඔබලා ඇතැම් විට දැකලා ඇති. මෙන්න මේ උපකරණය තමයි අපි ස්පිග්මෝමැනෝමීටරය කියලා හඳුන්වන්නේ. එතකොට මේ වෛද්‍යවරු රුධිර පීඩනය ලෙස මැනගන්නේ මොනවද, කුමන අගයන්ද ලබා ගන්නේ, ඒ පිළිබඳව මේ සිසු දරුවන් දැනුවත් වෙලා ඉන්න ඕන. පුතේ, මේ විදිහට රුධිර පීඩනය සම්බන්ධව ලබා ගන්නා රුධිර පීඩන මිනුම් වර්ග දෙකක් තිබෙනවා. එකක් අපි හඳුන්වනවා ආකුංච පීඩනය, එහෙම නැත්නම් සිස්ටොලික් ප්‍රෙෂර් එක කියලා. ඊළඟට අපි ඊළඟ මිනුම් අපි හඳුන්වන්නේ විස්තර පීඩනය, එක ඩයස්ටොලික් ප්‍රෙෂර් කියලා අපි හඳුන්වනවා. දැන් මේ දරුවෝ දන්නවා දේහය පුරා රුධිරය පොම්ප කර යවන විට වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ කෝෂිකා කියලා. දැන් කෝෂිකා දෙකක් තිබෙනවා, වම් කෝෂිකාව සහ දකුණු කෝෂිකාව. වම් කෝෂිකාවට සම්බන්ධ වෙනවා සංස්ථානික මහා ධමනිය. වම් කෝෂිකාව ආකුංචනය වෙනකොට මේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ රුධිරය ගලා යනවා. සංස්ථානික මහා ධමනියෙන් සමස්ත දේහය පුරාම රුධිරය ගමන් කරවන නිසා අපි දන්නවා වැඩි පීඩනයක් ඇති කරන්න ඕන කියලා. වම් කෝෂිකාව ආකුංචය වෙන විට ඇති වෙනවා පීඩනයක්. මෙන්න මේ පීඩනය ධමනි බිත්තිවලට දැනෙනවා. එතකොට වම් කෝෂිකාව ආකුංචනයේදී ධමනි බිත්තිවලට දැනෙන පීඩනය අපි හඳුන්වනවා ආකුංච පීඩනය. ආකුංච පීඩනය. එහෙම නැත්නම් සිස්ටොලික් ප්‍රෙෂර්. මේක නිරෝගී පුච්චලයෙකුගේ රසදිය මිලිමීටර 120ක් විතර වෙනවා. මෙහි අකය නිරෝගී පුච්චලයෙකුගේ රසදිය මිලිමීටර 120ක් විතර වෙනවා. දරුවනේ කොහොමද මේ රසදිය මිලිමීටර 120 කියන එක ලියන්නේ? මෙන්න මේ විදිහටයි ලියන්නේ. 120 කියලා වරලා ලියන්න ඕන. ඊට පස්සේ මිලිමීටර් කියන්ට mm දාන්න ඕන. රසදිය කියලා හඳුන්වන්න හඟවන්න hg කියලා අපි දානවා. පසුගිය පාඩමේදී ඔබලා ඉගෙනගත්ත හර් චක්‍රය පිළිබඳව. හර් චක්‍රයේදී එක්තරා අවස්ථාවකදී හෘදය සම්පූර්ණයෙන්ම විවේකී තත්ත්වයට පත් වෙනවා. මේ අවස්ථාව අපි කියනවා සම්පූර්ණ විස්තරය කියලා. එතකොට හෘදය සම්පූර්ණයෙන් විවේකී තත්ත්වයේ පවතින අවස්ථාවේදී, ඒ කියන්නේ සම්පූර්ණ හෘද විස්තරයකදී මේ ධමනි බිත්ති මත ඇතිවන පීඩනයක් තියෙනවා. ඒ වෙලාවේදී ධමනි බිත්ති මත යම්කිසි පීඩනයක් තිබෙනවා. මෙන්න මේ පීඩනය අපි හඳුන්වනවා විස්තර පීඩනය. විස්තර පීඩනය. එහෙම නැත්නම් ඩයස්ටොලික් ප්‍රෙෂර් කියලා අපි කියනවා. දුවේ පුතේ, නිරෝගී පුජ්‍යලේකුගේ මෙම අගය රසදිය මිලිමීටර 80ක් පමණ වෙනවා. මේක ලියන්නෙත් අර ඉස්සෙල්ල මම කියලා දුන්නු ආකාරයටමයි. ඔයාලට මේක ලියලා පුරුදු වුණා නම් හොඳයි කියලායි මම හිතන්නේ. කොහොමද ලියන්නේ? අපි සංඛ්‍යාව ලියනවා. කීයද අගය? 80යි. මොනවද ඒකකය? මිලිමීටර් mm. මොන මිලිමීටරද රසදිය? එහෙනම් hg අපි දාන්නට ඕන. එතකොට 80යි mm simple m දෙකක් ලියන්නේ hg capital h simple g. ඔයාලට සමහරක් අවස්ථාවලදී මතක ඇති වෛද්‍යවරු ලියන බෙහෙත් තුන්ඩුවේ ඉහලින් පුජ්‍යලයාගේ, ඒ කියන්නේ රෝගියාගේ රුධිර පීඩනය මැනලා සටහන් කරනවා. මේ රුධිර පීඩනය මැනලා සටහන් කරනකොට ඉහලින් පීඩන අගයක් ලියනවා. ඊට පස්සේ ඉරක් ගහලා ඉරට යටින් තව පීඩන අගයක් ලියනවා. මේ ඉරට උඩින් ලියන පීඩන අගය ආකුංච පීඩන අගය වෙනවා. පහලින් ලියන පීඩන අගය විස්තර පීඩන අගය වෙනවා. දැන් එතකොට ඔයාලට මේ වගේ බෙහෙත් තුන්ඩුවක් ලැබුණොත් අදාළ රෝගියාගේ රුධිර පීඩන අගයන් මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් අපි ඔයාලගේ විෂය නිර්දේශයට අනුව ඉගෙනුම් ඵල යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන විෂය කරුණු රුධිර පීඩන යටතේ සාකච්ඡා කරලා ඉවරයි. ඒ වුණත් ඔයාලා දැනගන්න ඕන ඇයි රුධිරයට පීඩනයක් අවශ්‍ය වෙන්නේ කියන එක සම්බන්ධව. දරුවනේ, මේ රුධිර පීඩනය වැදගත් වෙන්නේ ශරීරයේ විවිධ අවයවවලට රුධිරය ලබා දීමටත්, ඒ අවයවවල ඇති රුධිරය ඉවතට ගැනීමට මේ රුධිර පීඩනය වැදගත් වෙනවා. එහෙමනම් ඔබලාට පැහැදිලි වෙනවා මේ රුධිර පීඩනය කිසියම් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතුයි කියන කාරණය. ඒ කියන්නේ රුධිර පීඩනය අනවශ්‍ය විදිහට වැඩි වෙන්නත් හොඳ නැහැ, අනවශ්‍ය විදිහට අඩු වෙන්නත් හොඳ නැහැ. අධිරුධිර පීඩනයක් පැවතුනොත් එමකින් රුධිර නාලවලට හානිය ඇති වෙනවා. එතකොට රුධිර නාලවලින් ඉවතට රුධිරය ගලා ගොස් රුධිර කැටි ඇතිවීමට පුළුවන්. හෘදය, මොළය, වෘක්ක වැනි ඉන්ද්‍රියන්වල මෙවැනි රුධිර කැටි ඇති වුනොත් ඒවා, එම ඉන්ද්‍රිය අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක එම පුච්චරයාගේ ජීවිතයට හානිදායක වෙනවා. ඒ වගේම රුධිර පීඩනය තිබිය යුතු මට්ටමට වඩා අඩු වුනොත් මේ කේශනාලිකාවලට නිසි පරිදි රුධිර සැපයුමක් නොලැබෙන්න පුළුවන්. කේශනාලිකාවලට නිසි පරිදි රුධිර සැපයුමක් ලැබෙන්නේ නැහැ කියන්නේ විවිධ ඉන්ද්‍රියන්වල පටකවලටත් මේ රුධිර සැපයුම ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ඇති ශෛලවලට අවශ්‍ය කරන ද්‍රව්‍ය නිසි පරිදි ලබා ගැනීමට නොහැකිතාවයක් ඇති වෙනවා. මේ හේතුවෙන් ඒවා අකර්මණ්‍ය වෙන්න පුළුවන්. එතකොට මෙතනදීත් මොළය, වකුගඩු වැනි වැදගත් ඉන්ද්‍රියවලට හානි පැමිණීමට ඉඩ තිබෙනවා. එහෙමනම් දැන් ඔයාලට පැහැදිලි මේ රුධිර පීඩනය යම්කිසි ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතුයි පුජ්‍යලේකුගේ ජීවිතය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා. දැන් අපි රුධිර පීඩනය සඳහා ආකුංච පීඩනය හා විස්තර පීඩනය කියලා අපි අගයන් දෙකක් සාකච්ඡා කළා. මේ අගයන් දෙක අපි සාමාන්‍ය අගය තමයි ඔයාලට ලබලා දුන්නේ. මේ අගයන් පුතේ විවිධ හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. එකක් තමයි පුජ්‍යලයාගේ වයස. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය, දවසේ වේලාව. ඒ කියන්නේ මේක දහවල් වරුවක්ද, උදේ වරුවක්ද, රාත්‍රී කාලයක්ද යන්න මතත් රුධිර පීඩනයේ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම දේහ ක්‍රියාකාරීත්වය. ව්‍යායාම කරලා තියෙන වෙලාවක්ද, ක්‍රීඩා කරලා තියෙන වෙලාවක්ද, එහෙම නැත්නම් වීකු ඉන්න වෙලාවක්ද යන කාරණා මත රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික තත්ත්වය. මේ මානසික තත්ත්වය මතත් රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි අපි කියන්නේ අපේ මානසික තත්ත්වයත් හැම වෙලෙම නිරෝගී පවත්වා ගන්න ඕන. ඔය නොසන්සුන් බව, තරහව, වේදනාව, ආතතිය, අනවශ්‍ය බිය, සංකාව, අසංකාව ආදී මානසික තත්ත්වවලින් පෙළුණොත් සමහරක් විට එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය මධුමේහය, ඒ කියලා කියන්නේ දියවැඩියා වගේ රෝග තත්ත්වයන් නිසා මේ රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට පැහැදිලි අපි මේ සාමාන්‍ය අගයක් ලෙස ආකුංච පීඩනය හා විස්තර පීඩනය ලබා දුන්නට ඒ අවස්ථාව අනුව මේ අගයන් වල යම් කිසි ආකාරයේ වෙනසක් වෙන්න පුළුවන්. පුතාලට මම කිව්වා මේ කාලය අනුව, දවසේ වේලාව අනුව මේ රුධිර පීඩනය වෙනස් වෙනවායි කියලා. එතකොට දැන් විවේකී ඉන්න වෙලාවේදී, නිදාගෙන ඉන්නකොට, ඒ වගේම රාත්‍රී කාලයේදී මෙන්න මේ අවස්ථාවන් වලදී බොහෝ දුරට රුධිර පීඩනය අඩු වෙනවා. හැබැයි ව්‍යායාම කරනකොට යම් කිසි ආකාරයක බියක් දැනුණාම, ආවේගශීලී වුණාම, කියන්නේ තරහ ගියාම රුධිර පීඩනය වැඩි වෙනවා. එහෙමනම් මේ දරුවන්ට තේරෙනවා රුධිර පීඩනය යම් කිසි ප්‍රසස්ත මට්ටමක පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් කියන්න. මේ සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අපි අනුගමනය කළ යුතු වෙනවා. මේකත් මේ පාඩමේදී ජීවිතයට ගත යුතු වැදගත් පාඩමක් ලෙස අපිට හඳුනා දෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, රුධිර පීඩනය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ වසා පද්ධතිය සම්බන්ධව. මේ වසා පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව පවත්නාහු තවත් පද්ධතියක් වෙනවා. ඔබලාගේ ජේ නිර්දේශය තුළ වසාතරලයේ සහ වසා පද්ධතිය කාර්යභාරය පිළිබඳව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි දරුවනේ, අපි එහෙමනම් මුලින්ම බලමු මේ වසා පද්ධතිය කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක සම්බන්ධව. දුවේ පුතේ, වසා පද්ධතිය හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ වසා පද්ධතිය අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වසා තරලය. දෙවැන්න වසා නාල. ඊළඟට වසා ගැටිති. වසා පටක, වසා අවයව කියන මෙන්න මේ කොටස් වලින් තමයි වසා පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට මුලින්ම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වසා තරලය නිර්මාණය වෙන්නේ කියන එක සම්බන්ධව. මේ දරුවෝ දන්නවා අපේ දේහය නිර්මාණය වෙලා තියෙන්නේ පටක වලින් කියන්න. පටක හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල අතර අවකාශ පවතිනවා. සෛල අතර අවකාශ පවතිනවා. සෛල අතර පවතින අවකාශ අන්තර ශෛලිය අවකාශ ලෙස අපි හඳුන්වනවා. දැන් එතකොට ඔයාලට චිත්‍රයක් මවා ගන්න පුළුවන්. පටකයක සෛලාන්තර්ගත වෙනවා, සෛල අතර ඉඩක් තියෙනවා. මේ සෛල අතර පවතින ඉඩට තමයි අපි කියන්නේ අන්තර් ශෛලිය අවකාශ කියලා. අන්තර් ශෛලිය අවකාශ. ඒවගේම මේ දරුව දන්නවා දමනිවලින් අරගන එන රුදිරය දමනි ශාකනය වෙලා දමනිකාවලට ගමන් කරනවා. දමනි ශාකනය වෙලා හැදෙන දමනිකාවලට ගමන් කරනවා. මේ දමනිකා ශාකනය වෙලා රුදිර කේශනාලිකා නිර්මාණය වෙනවා. එතකොට මේ රුදිර කේශනාලිකා පටක අතරින් ගමන් කරනවා. පටක අතරින් ගමන් කරනවා කියන්නේ පටක සෑදිල තියෙන සෛල අතරින් ගමන් කරනවා. දැන් ඔයාලා දන්නවා රුධිර කේශනාලිකා බිත්ති ඉතා තුනී කියන්ට තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා ධමනි තුල රුධිරය ගමන් කරන්නේ පීඩනයකින් යුක්තව. එතකොට මේ රුධිර කේශනාලිකා තුලින් රුධිරය ගලා යන පිටත් යම් ආකාරයක පීඩනයකින් ගමන් කරන්නේ. මේ පීඩනය හේතු කරන කොටගෙන රුධිර කේශනාලිකා වලදී රුධිරය පෙරියාමකට බඳුන් වෙනවා. රුධිරය පෙරියාමකට බඳුන් වෙනවා. මෙහෙම රුධිරය පෙරිලා යන කොටසේ අන්තර්ගත වෙන සංඝටක කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රුධිර ප්ලාස්මාව. ඒ වගේම රුධිර ප්‍රෝටීන වලින් ස්වල්පයකුත් මේකේ අන්තර්ගත වෙනවා. රුධිර සෛල. රුධිර සෛල කියන්නේ මෙතන සුදු රුධිරාණු අන්තර්ගත වෙනවා. එතකොට මෙන්න මේ වගේ තරලය පිරියාමක්, රුධිර තරලෙන් කොටසක් පිරියාමක් සිද්ධ වෙනවා රුධිර කේශනාලිකාවලදී. දැන් ඔයාලාට ඔළුවට ගන්න තියෙන්නේ රුධිර කේශනාලිකාවලදී රුධිරය පිරියනවා. මේ පිරියාමෙන් ඇතිවන පෙරණය නැත්තම් මේ තරලය එකතු වෙනවා අර සෛලාතර තියෙන අන්තර ශෛලිය අවකාශ තුලට. අන්තර ශෛලිය අවකාශ තුලට එකතු වෙනවා. අන්තර ශෛලිය අවකාශ තුලට එකතු වුණාම මේ තරලය අපි හඳුන්වනවා පටක තරලය කියලා. පටක තරලය. පටක අතර තියෙන තරලය නිසා පටක තරලය කියලා කියනවා. දැන් ඔයාලා දන්නවා පටක තරලය හැදෙන විදිය. දරුවනේ මේ පටක තරලය හරි වැදගත් ශෛල සහ රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරු කිරීම සඳහා. දැන් අපි දන්නවා රුධිරයෙන් ශෛලවලට අවශ්‍ය කරන ඔක්සිජන්, පෝෂක වැනි ද්‍රව්‍ය රැගෙන එනවා. එතකොට රුධිර කේශනාලිකා තුල අන්තර්ගත මෙම ද්‍රව්‍ය පටක තරලයට විසරණය වෙනවා. ඉන් අනතුරුව පටක තරලයෙන් පටකයේ ශෛලවලට විසරණය වෙනවා. ඒ වගේම තමයි පටකයේ තියෙන ශෛලවල නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තියෙනවා. මේ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය පටක තරලයට විසරණය වෙනවා. පටක තරලයෙන් රුධිර කේශනාලිකාවලට විසරණය වෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ද්‍රව්‍ය හුවමාරුව සිදු කරන අන්තර් හුවමාරු ඒකකයක් ලෙස මේ පටක තරලය ක්‍රියාත්මක වෙනවා කියන්න. ඒ වගේම දරුවනේ අපි මේ දේහයේ අභ්‍යන්තර පරිසරය ගැන කතා කරනවා. ඉදිරි පාඩමකදී අපිට දේහයේ අභ්‍යන්තර පරිසරය ගැන කතා කරන්න උවමනා වෙනවා. එතකොට මේ අභ්‍යන්තර පරිසරය කියන කොටසට අපි අයිති කරනවා සංරචක දෙකක්. එකක් තමයි රුධිරය, අනිත් එක තමයි පටක තරලය. එහෙනම් මේ අභ්‍යන්තර පරිසරයේ සංරචකයක් ලෙසත් මේ පටක තරලය ක්‍රියාත්මක වෙනවා. දැන් ඔයාලා හිතන්න රුධිර කේශනාලිකා තුලට රුධිරය ගලාගෙන එන හැම වෙලෙම මේ රුධිරය පෙරීම සිද්ධ වෙනවා. දැන් මේ පෙරිලා යන්නේ රුධිරයේ තරල කොටස. ඒ වගේම ශෛල වලින් කොටසක්, රුධිර ප්‍රෝටීන වලින් කොටසක් පෙරිලා යනවා. එතකොට මෙහෙම පෙරිලා රුධිරයේ තියෙන සංඝටක ඉවත් වෙන්න ගියොත් රුධිර පරිමාවට බලපෑමක් ඇතිවන බව ඔයාලට පැහැදිලියි. ඒ වගේම අනිත් අතට ඔයාලා පොඩ්ඩක් හිතන්න මේ පටක අතර තියෙන තරලයේ පරිමාව වැඩි වෙන්න පුළුවන්. මේ පරිමාව වැඩි වුණොත් මේ පටක ඉදිමෙන්න පුළුවන්. තව විදිහකටත් කිව්වොත් එහෙම මේ පටක සෑදී තියෙන සෛලවලට මේ තරලය හානි කර තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. එහෙනම් දැන් මේක වළක්වාලන්නට කුමන හෝ යාන්ත්‍රණයක් දේහය තුළ තිබිය යුතුයි. අන්න ඒ යාන්ත්‍රණය තමයි අපිට වැදගත් වෙන්නේ. මේ දරුවෝ දැන් දන්නවා පටකයක සෛල අතරින් ගමන් ගන්නවා රුධිර කේශනාලිකා. ඒ වගේම පටකයක සෛල අතරින් ගමන් ගන්න තවත් නාල විශේෂයක් තියෙනවා. මේවට අපි කියනවා වසා නාල කියලා. එතකොට වසා නාල නිර්මාණය වෙන්නේ ඉතා කුඩා වසා නාලිකා සමූහයකින්. මේවා වසා කේශනාලිකා ලෙස අපි හඳුන්වනවා. දැන් වසා කේශනාලිකාවක් ගත්තොත් එහි කෙළවරක් සංවෘතයි. ඒ කියන්නේ සංවෘත නාලයක් මේක. සංවෘත නාලයකින් තමයි ආරම්භ වෙන්නේ. නං ආපහු අපි මේ චිත්‍රය ඔළුවට ගමු. පටකයක් ගැන හිතන්න. පටකය හැදිලා තියෙනවා සජීවී සෛලවලින්. ඒ සෛල අතර තියෙනවා අන්තර්සෛලීය අවකාශ. අන්තර්සෛලීය අවකාශවලට පටක තරලය පිරෙනවා. පටක තරලය ලබා දෙන්නේ රුධිරයෙන්, රුධිර කේශනාලිකා මගින්. එතකොට මේ පටක තරලය පිරිපිරි යන විට මේකේ එක්තරා ප්‍රමාණයකට පටක තරල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අන්තර් ශෛලී අවකාශවලට දරන්න බැරි මට්ටමකට වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේක වළක්වා ගන්න මේ වැඩිමනත් පටක තරලය. මේ පටකයේ ශෛල අතර තියෙන වසා කේශනාලිකාවලට විසරණය වෙනවා. දැන් බලන්න පටක තරලය වසා කේශනාලිකාවලට විසරණය වෙනවා. පටක තරලය වසා කේශනාලිකාවලට විසරණය වුණාට පස්සේ දැන් තරලයේ තියෙන්නේ වසා නාලයක් ඇතුලේ. ඒතර වසා නාලයක් ඇතුලේ තියෙන හින්දා මේ තරලය අපි හඳුන්වනවා වසා තරලය. වසා තරලය කියලා. හොඳයි. දැන් මේ දුවල පුතාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද වසා තරලය නිර්මාණය වෙන්නේ කියලා. දැන් එතකොට මම වසා පද්ධතිය යටතේ මුලින්ම කතා කරනවා කිව්වේ වසා තරලය සම්බන්ධව. දැන් ඔන්න අපි වසා තරලය හැදෙන්නේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලි කළා. එහෙමනම් දැන් අපි ඊළඟට බලන්න හදන්නේ මේ වසා තරලයේ සංයුතිය මොකක්ද? සංයුතිය කියලා කියන්නේ එහි අන්තර්ගත සංඝටක මොනවද කියන එක සම්බන්ධව තමයි ඊළඟට අපි විමසලා බලන්න හදන්නේ. වසා තරලයේ සංයුතිය ගත්තහම ඒක අවර්ණ පැහැදිලි ජලීය තරලයක් වෙනවා. කොහොම තරලයක්ද? අවර්ණයි, පැහැදිලි, විනිවිද පේනවා, පැහැදිලි. ඒ වගේම මේ වැඩිපුර ජලය අන්තර්ගත වෙනවනේ. ඒකින්ද තමයි අපි කියන්නේ ජලීය තරලයක් කියලා. හරි. ඒ වගේම තමයි දැන් මම කිව්වා මේ පටක තරලය වසා නාල තුලට පිරුණහමනේ වසා තරලය කියන්නේ. එහෙමනම් සංයුතිය අතින් පටක තරලයට සමානයි. නම වෙනස් වුණාට පටක තරලයේ සංයුතියමයි තියෙන්නේ. එහෙමනම් බලන්න ඕන මේ වසා තරලයේ තියෙන සංඝටක මොනවද කියලා. මෙන්න මේවා තමයි තියෙන්නේ. රුධිර ප්ලාස්මාව තියෙනවා. එතකොට ඒකේ තිබුණු රුධිර ප්‍රෝටීන වලින් සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අයන වර්ග තියෙනවා. ඊට පස්සේ මේ ලිම්පෝසයිට, මොනෝසයිට වැනි සුදු රුධිරාණු ශෛල අන්තර්ගත වෙනවා. මෙන්න මෙවැනි සංයුතියක් තමයි වසා තරලයට තියෙන්නේ. දැන් මේ දරුවෝ දන්නවා වසා තරලය ඇති උනේ රුධිරයෙන් කියන්න. එහෙනම් අපි නිකන් සංසන්දනාත්මකව බලමු මේ රුධිරයේ වසා තරලය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. දැන් රුධිරය ගත්තාම පොතේ රතු පැහැති. ඒක දන්නවාලා. ඒකට හේතුව රතු පැහැයට හේතු වෙන්නේ රතු රුධිර සෛල රුධිරය අන්තර්ගත වෙන හින්දා. හැබැයි වසා තරලයේ අවර්ණයි. වසා තරලයේ තියෙනවා රුධිර සෛල තියෙන්නේ සුදු රුධිරාණු. ඒ අවර්ණයි, රතු රුධිරාණු නෑ. ඒක නිසා මේ සමස්ත වසා තරලයේම අවර්ණ ස්වභාවයක් ගන්නවා. රුධිරේ ගත්තහම පුතේ සියලුම සුදු රුධිර සෛල තියෙනවා. හරි. හැබැයි වසා තරලේ තියෙන්නේ ලිම්පෝසයිට මොනෝසයිට කියන රුධිර සෛල විතරමයි. ලිම්පෝසයිටයි මොනෝසයිටයි කියන මේ රුධිර සෛල විතරමයි වසා තරලේ අන්තර්ගත වෙන්නේ. එතකොට රුධිරේ රතු රුධිරාණු තියෙනවා, වසා තරලේ රතු රුධිරාණු නැහැ. ඒකත් වෙනස්කමක්. ඒ වගේම තමයි රුධිරයේ ප්ලාස්මා ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් තියෙනවා වසා තරලයට සාපේක්ෂව. හැබැයි වසා තරලේ තියෙන්නේ රුධිර ප්‍රෝටීන ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. දැන් මේ සංසන්දනයේ මම ඉදිරිපත් කළේ වසා තරලේ නිර්මාණය වෙන්නේ රුධිරයෙන් කියන එක අපේ ඔළුවට දාගන්න ඕන හින්දා. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වසා තරලය ගමන් ගන්නා වසා නාල සම්බන්ධව. එතකොට වසා නාල ආරම්භ වෙන්නේ වසා කේශ නාලිකා වලින්. මේවා එක කෙළවරක් සංවෘත නාල වෙනවා. දැන් අපි රුධිර කේශ නාලිකාවක් එක්ක වසා කේශ නාලිකාවක් සංසන්දනය කරලා බලමු. රුධිර කේශ නාලිකාවක් ගත්තොත් ඒක දෙකලවරකට විවෘත වෙනවා. එක පැත්තකින් ධමනිකාවකට විවෘත වෙනවා, අනික් පැත්තෙන් අනුශිරාවකට විවෘත වෙනවා. හැබැයි වසාකේශනාලිකාවක් එක පැත්තක් සංවෘතයි. එතකොට මේ වසාකේශනාලිකා සමූහයක් එකතු වෙලා තරමක් විශාල නාල හැදෙනවා. මේවට අපි කියනවා වසා නාල කියලා. එතකොට අපි දන්නවා දේහේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා අර්ධ දෙකකට වෙන් කරන්න පුළුවන්. අපේ දේහේ වම් අර්ධයේ තියෙන සියලුම වසා නාල එක්කාසු වෙලා එක විශාල නාලයක් හැදෙනවා. මේකට අපි කියනවා වම් පැත්තේ තියෙන නාල එක්කාසු වෙලා හැදෙන මේ නාලයට අපි නමක් කියනවා උරස් ප්‍රණාලය කියලා. උරස් ප්‍රණාලය. මේ උරස් ප්‍රණාලය දරුවනේ විවෘත වෙනවා අපේ වම් අතේ බෙල්ලට කිට්ටුව තියෙන ස්ථානෙන් තමයි මේක විවෘත වෙන්නේ. ඒක ශිරාවකට විවෘත වෙන්නේ. මේ ශිරාවට අපි කියනවා වම් අදෝක්ෂ ශිරාව කියලා. වම් අදෝක්ෂ ශිරාවට විවෘත වෙනවා. හොඳයි, ඔයාලට මතක තියාගන්න තියෙන්නේ උරස් ප්‍රණාලය වම් අදෝක්ෂ ශිරාවට විවෘත වෙනවා. වම් අදෝක්ෂ ශිරාව කියලා කියන්නේ වම් මතේ අපිරිසිදු රුධිරය හෘදේ දිහාට අරගෙන යන රුධිර නාලය. මේ රුධිර නාලයට උරස් ප්‍රණාලය විවෘත වෙනවා. හොඳයි, දැන් ශරීරයේ දකුණු පැත්තේ තියෙන වසා නාල සියල්ල එකහසු වෙලා විශාල වසා නාලයක් හදනවා. මේකට අපි කියනවා දකුණු වසා ප්‍රණාලය. දකුණු වසා ප්‍රණාලය. එතකොට මේ දකුණු වසා ප්‍රණාලය විවෘත වෙනවා දකුණු අදෝක්ෂ ශිරාවට. ඒ කියන්නේ දකුණු අතේ අපිරිසිදු රුධිරය හෘදේ දිහාට අරන් යන නාලය. ඒකට තමයි අපි කියන්නේ දකුණු අදෝක්ෂ ශිරාව. මේකට විවෘත වෙනවා. මේ පුතාල අදුවලට පැහැදිලි ඇති මේ වසා පද්ධතියෙන් කරන ප්‍රධාන කාර්යය මොකක්ද කියන එක. දැන් ඔයාලා ආපහු ඔයාලව මම ගෙනියනවා මේ පාඩමේ අර මුලින්ම කියපු කාරණා ගොනුවට. ඔයාලා දන්නවා රුධිර කේශනාලිකාවල තියෙන රුධිර ප්ලාස්මය තෙරපිලා ඉවත් වෙලා පටක තරලය හැදෙනවා කියන්න. ඒ පටක තරලය වසා වාහිනී තුළට එකතු වුණාම වසා තරලය නිර්මාණය වෙනවා. එතකොට මෙහෙම එකතු වෙන්නේ වැඩිමනත් පටක තරලය. වැඩිමනත් පටක තරලය. එතකොට මේ පටක තරලය දිගින් දිගටම දේහේ ඉවත් වෙලා ගියා නම් රුධිරයේ පරිමාවට එක බලපෑම් කරනවා. ඒ වගේම පටක තරලයේ පරිමාවටත් බලපෑම් කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මෙන්න මේ වසා වාහිනී වලට එකතු වන ප්ලාස්මය. එහෙම කිව්වත් කමක් නැහැ, ප්ලාස්මය. අපි වසා තරලය කියලා නමක් දාලා තියෙන්නේ. මේ ප්ලාස්මය, එහෙම නැත්නම් වසා තරලය ගමන් කරනවා කොහාටද වම් අදෝක්ෂක ශිරාවට සහ දකුණ අදෝක්ෂක ශිරාවට. දැන් බලන්න රුධිරයෙන් ඉවත්වුණු තරලය නැවත රුධිරයට ලැබෙනවා. එතකොට දැන් රුධිරයේ තරල පරිමාවට මොකද වෙන්නේ? ඒක නියතව තියාගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. දැන් ඔයාලා දන්නවා රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්නකොට රුධිරය සංසරණය වුණේ නිශ්චිත පීඩනයක් යටතේ කියන්න. මේ පීඩනය සපයලා දෙන්නේ හෘදය නැමැති පොම්පය. එතකොට දැන් වසා වාහිනී තුලත් තරලයක් ගමන් කරනවා, වසා තරලය. එතකොට මේ වසා තරලය ගමන් කරන්නට එහෙම පොම්පයක් නැහැ. හෘදේ වැනි පොම්පයක් නැහැ. එහෙනම් වසා තරලය කොහොමද ගමන් කරන්නේ? ඔව්, මේ දරුවන්ට ප්‍රශ්නයක් ඇති. ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි මම දැන් පැහැදිලි කරලා දෙන්නේ. පුතේ, මේ වසා තරලය ගමන් කරවන්නටත් එය මත යම්කිසි තෙරපුමක්, එහෙම නැත්නම් බලයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ බලය සපයලා දෙන්නේ වසා නාල අවට තියෙන පේශිමකින්. මේ පේශිවල සංකෝචන ක්‍රියාවලිය නිසා ඇතිවන තෙරපුම් බලයෙන් තමයි මේ වසා තරලය සංසරණය වෙන්නේ. වසා තරලය සංසරණය වෙන්නේ. දැන් මෙන්න මෙහෙමම කාර්යයක් වෙනවා රුධිර සංසරණ පද්ධතිය. මොකද ධමනිවලදී පීඩනය වැඩි, ශිරාවලදී පීඩනය අඩුයි. ශිරා මොකද කරන්නේ? හෘදේ දිහාට රුධිරය අරන් එන එකයි කරන්නේ. ඒතොර හෘදේ දෙසට රුධිරය අරන් එන විට එයාට පීඩනයකින් තොරවයි එන්න වෙන්නේ. එතකොට ඒ අවශ්‍ය කරන තෙරපුම ඒ වෙලාවේදීත් ලබලා දෙන්නේ අපේ කංකාල පේශි පද්ධතිය සිද්ධවන සංකෝචන ක්‍රියාවලින් මගින්. හොඳයි. දැන් එතකොට මම හිතන්නේ මේ වසා තරලයේ සංසරණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මම ඊළඟට මේ දරුවන්ට කියලා දෙන්න හදන්නේ දැන් වසා පද්ධතිය හැදලා තියෙන ආකාරය ගැන අපි මේ කතා කරමින් ඉන්නේ. වසා තරලය ගැන කතා කළා, වසා නාල ගැන කතා කළා. ඊළඟට ඔයාලට වැදගත් දෙයක් ගැන කතා කරන්න හදන්නේ මේ වසා ගැටිති සම්බන්ධව. එතකොට පුතේ දුවේ මේ වසා නාල පද්ධතියේ සමහරක් ස්ථාන තියෙනවා, ඉදිමුණු ස්ථාන. මේ ඉදිමි පවතින ස්ථානවලට අපි කියනවා වසා ගැටිති කියලා. වසා ගැටිති. දුවේ පුතේ මේ වසා ගැටිති අපේ කිහිලියට ඉකිලි ප්‍රදේශයේ වැඩිපුර පිහිටලා පවතිනවා. දැන් ඔයාලා දන්නවා මේ අපේ ශරීරයට මොනවා හරි මේ බැක්ටීරියා ආසාදනයක් වගේ දෙයක් වුණොත් එහෙම සමහරක් වෙලාවට මෙන්න මේ වසා ගැටිති ඉදි වෙනවා. මොකද වසා ගැටිති තුල ක්‍රියාකාරීත්වයන් වැඩි වෙලා විෂ බීජ වලට එරෙහිව සටන් කරන සංග්‍රාම භූමි බවට ඒවාපත් වෙනවා. එතකොට ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ වසා ගැටිති ඉදිමීමකට ලක් වෙනවා. ඉදිමීමකට ලක් වුණාට පස්සේ අපි ඒවට කියන කුද්දිටි කියලා. කුද්දිටි එනවයි කියලා ඔයාලා අහලා ඇති. එතකොට එහෙම කුද්දිටි එන්නේ අපේ ශරීරයට යම්කිසි ආකාරයක විෂ බීජ ආක්‍රමණයක් සිද්ධ වෙන අවස්ථාවක. මේ කුද්දිටි ඇවිල්ලා අපිට පොඩ්ඩක් ඒක වේදනාකාරී වුණාට අපේ ශරීරය ආරක්ෂා කර ගැනීමට තිබෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් විදිහටයි අපි ඒක සලකන්නේ. හොඳයි. දැන් වසා ගැටිති කියන්නේ මොනවද, ඒ වගේ ක්‍රියාකාරීත්වය මොනවද කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති. වසා ගැටිති වලදී පුතේ වෛරස වගේම බැක්ටීරියා විනාශ කරනවා. ඒ වගේම ප්‍රතිදේහ නිපද වෙනවා. ඒ වගේම පුතා මේ ප්‍රතිදේහ නිර්මාණය කරනවා. නිර්මාණය කරලා මේ විෂ බීජ වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මේ පිට විෂ බීජ වලට එරෙහිව ක්‍රියාත්මක වන විට තමයි එහෙම ස්ථානවල ඉදිමුම් ස්වභාවයක් ඇති වෙන්නේ. ඒ වගේම මේ වසා තරලය පෙරීමට ලක්වීමත් සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි වසා ගැටිති ගැනත් දන්නවා. එහෙමනම් අපි ඊළඟට මේ නිකන් අපි මේ කරුණු දෙකක් මතක තියාගමු. වසා පටක සහ වසා අවයව ගැන. දැන් මේ වසා පටකයක් කියන්නේ පුතේ මේ වසා පද්ධතිය සම්බන්ධ ශ්ලේෂ්මල සහ සම්බන්ධක පටකවල එකතුවක්. දැන් ඔය අපි දන්නවාලා සෙම්ගෙඩි කියලා. සෙම්ගෙඩි එනවා කියලා කියන්නේ ටොන්සිල්ස් ඉදිමෙනවා කියලා කියන්නේ. ඒ ටොන්සිල්ස් ප්‍රදාහයේදී නැත්තම් සෙම්ගෙඩි එන විට මේ සෙම්ගෙඩියක් කියලා අපි හඳුන්වන්නේ මෙවැනි වසා පටකයක්. ඒ වගේම වසා අවයව විදිහට තයිමසය හා ප්ලීහාව හඳුනා ගන්න පුළුවන්. මේ අමතර දැනුම සඳහා කියන ලද කාරණා මිසක් ඔයාලට මේවා විභාගයේ සම්බන්ධව මතක තබා ගත යුතු නැහැ. දැන් අපි සම්පූර්ණයෙන්ම වසා පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි උත්සාහ කරන්න හදන්නේ මේ වසා පද්ධතියෙන් ඉටු කරන කාර්යයන් මොනවද කියලා ඔබලත් එක්ක සාකච්ඡා කරන්න. දරුවනේ, වසා පද්ධතිය මගින් කරන මූලික කාර්යය තමා රුධිරේ හා පටක තරලේ පරිමාව පාලනය කිරීම. ඒක වෙන ආකාරය මම පැහැදිලි කළා. දෙවැනි කාර්යය තමයි, ඔයාලා දන්නවා ආහාර ජීර්ණ පද්ධතියේදී ජීර්ණ පල ලෙස මේදාම්ල ග්ලිසරෝල් මේ කොටස් අවශෝෂණය වෙනවා. ඊට අමතරව මේදේ තියවිච්ච විටමින් මේ අංගුලිකාවලදී අවශෝෂණය වෙනවා. මේ අවශෝෂණය වීම සිද්ධ වෙන්නේ අංගුලිකාව තුල තියෙන වසා නාලයට. මේ වසා නාලයට මොකක්ද කියන නම? මේ දරුවෝ දන්නවා කියලා නම. එයාට අපි කියන්නේ පයෝලස නාලිකාව. පයෝලස නාලිකාව. එතකොට මේව අවශෝෂණය වෙන්නේ පයෝලස නාලිකාවට. ඊළඟට අපේ දේහය බැක්ටීරියා, වෛරස වැනි ව්‍යාධි ජනකයින්ගෙන් ආරක්ෂා කරනවා. මේ ව්‍යාධි ජනකයින් හඳුනා ගැනීමක් කරනවා. හඳුනාගෙන ඔවුන් පහර දීලා විනාශ කර දැමීමක් මේ වසා පද්ධතිය මගින් ඉටු කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහාත් මේ වසා පද්ධතිය බොහෝසේ උපකාරී වෙනවා. එහෙමනම් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ වසා පද්ධතිය රුධිරවාහිනී පද්ධතියත් සමගම ඒකාපත්ත වෙලා අපේ ශරීරයට විශේෂිත කාර්යයන් සමූහයක් ඉටු කරනවා. ඒ කියන්නේ ශරීරය නිරෝගිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන විශාල කාර්යභාරයක් වසා පද්ධතිය ඉටු කරනවා. දැන් දරුවනේ, මේ වන විට අපි රුධිර පීඩනය ගැන කතා කළා, වසා පද්ධතිය සම්බන්ධව කතා කළා. දැන් මේවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙනවා. දැන් මේ දරුවෝ මේව පාඩම් කරන විට කටපාඩමින් ඉගෙන ගන්න නැතුව තර්කානුකූලව මේ අන්තර් සම්බන්ධතා දකිමින් ඔයාලා මේ කරුණු අධ්‍යයනය කරන්න ඕන. කරුණු අධ්‍යයනය කරලා විභාගයට සම්බන්ධ, විභාගයට වැදගත් වන කරුණු මතකයේ තබා ගන්න ඕන. ඇත්තටම මෙන්න මේ විදිහට පාඩම් කළොත්, තර්කානුකූලව පාඩම් කළොත්, සම්බන්ධතා දකිමින් පාඩම් කළොත් ඔයාලට පුතේ ඔය අමතක වීම කියන එක නැති වෙලා යනවා. මොකද අපි විෂය කරුණු අපේ මොළයට ක්‍රමවත් පිළිවෙලකට ඇතුළු කළොත් තමයි අපිට ඒවා නැවත වතාවක් එළියට ගන්න පුළුවන් වෙන්නේ, ආවර්ජනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තර්කානුකූලව සම්බන්ධතා දකිමින් පාඩම් කරනකොට ඒවා මොළයේ තැන්පත් වෙන්නේ ක්‍රමානුකූලව. එතකොට ක්‍රමානුකූලව තැන්පත් වෙන නිසා අපිට ඒවා පහසුවෙන් ආවර්ජනය කර ගන්න, එළියට ගන්න හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපි 1.7 නිපුණතාවය යටතේ සාකච්ඡා කරන්න තියෙන අවසන් මාතෘකාවට තමයි මම දැන් පිවිසෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි සාකච්ඡා කරන්නේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සම්බන්ධව. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ යටතේ අපි රෝගාබාධ තුනක් ගැන කතා කරනවා. එක, ඇතරොස්කලරෝසියාව, ඇතරොස්කලරෝසිස්. අංක දෙක, අධ්‍යාතතිය, හයිපර්ටෙන්ෂන්. සහ මන්දාතතිය, හයිපොටෙන්සන්. අර හයිපර්ටෙන්ෂන් මේක හයිපොටෙන්ෂන්. හයිපර් සහ හයිපෝ. ඊළඟට ත්‍රොම්බොසිය, ත්‍රොම්බොසිස්. ගැන අපි සාකච්ඡා කරනවා. දැන් අපි මුලින්ම සාකච්ඡා කරමු ඇතරොස්කලරෝසියාව සම්බන්ධව. කොහොමද මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ කියන එක සම්බන්ධව අපි සාකච්ඡා කරමු. දැන් ඔයාලා දන්නවා මේ කොලෙස්ටරෝල් ගැන. මොකද මේ කොලෙස්ටරෝල් අද සමාජයේ ජනප්‍රිය මාතෘකාවක්. දැන් කොලෙස්ටරෝල් ගැන මතක් වෙනකොට අපිට හිතෙන්නේ මේ නිකන් හතුරු ආකල්පයකින් තමයි කොලෙස්ටරෝල් දිහා දකින්නේ. ඇත්තටම කිව්වොත් කොලෙස්ටරෝල් මේ නිෂ්පාදනය වෙන්නේ දරුවනි අක්මාවේ මේක අත්‍යවශ්‍ය ලිපිඩමේ සංයෝගයක්. එතකොට කොලෙස්ටරෝල් කියලා කියන්නේ ලිපිඩයක්. හොඳට ඔලුවට ගන්න ඕනේ මේ කියන කාරණා. කොලෙස්ටරෝල් ලිපිඩයක්. එතකොට මේ ලිපිඩය ඔයාලා දන්නවා මේ කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි ඕනෑම ලිපිඩයක් ජලයේ අද්‍රව්‍යයි. ජලයේදී වෙන්නේ නැහැ ලිපිඩ. දැන් ඔයාලා දන්නවා මේ රුධිර ප්ලාස්මාව ගත්තාම වැඩිපුර ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ජලයේ. ඒක නිසා මේ කොලෙස්ටරෝල් අක්මාවෙන් නිපදවන කොලෙස්ටරෝල් ශරීරයේ අනිකුත් කොටස් කරා පරිවහනය කරන්න යොදාගන්නේ රුධිරය. එතකොට මේ රුධිරේ පරිවහනය කරන්න යන්න ගියාම ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නේ තමයි මේ ජලය අද්‍රව්‍ය වීම. දැන් ඒකට උත්තරයක් අපි හොයාගෙන තියෙනවා. මොකද්ද උත්තරය? මේ කොලෙස්ටරෝල් පුතේ රුධිරේ තියෙන විශේෂ ප්‍රෝටීනයක් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ලිපෝ ප්‍රෝටීනයක් හදනවා. ලිපිඩ හා ප්‍රෝටීන එකතු වුනහම ඒකට අපි කියන්නේ ලිපෝ ප්‍රෝටීන් කියලානේ. එතකොට ලිපෝ ප්‍රෝටීනයක් හදනවා. එතකොට මෙහෙම හදන ලිපෝ ප්‍රෝටීන වර්ග දෙකක් තියෙනවා. කොලෙස්ටරෝල් එක ප්‍රෝටීන් එකතු වෙලා හදන ලිපෝ ප්‍රෝටීන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන්. ඒවට අපි කියන LDL කියලා. ඔය කට්ටිය LDL කොලෙස්ටරෝල් කියලායි කියන්නේ. හා වැඩි ඝනත්ව ලිපෝ ප්‍රෝටීන් HDL. හරි? මේ විදිහට LDL සහ HDL කියලා ලිපෝ ප්‍රෝටීන කාණ්ඩ දෙකක් හදනවා. දැන් මෙතන තියෙන මේ කොලෙස්ටරෝල් වර්ග දෙක LDL හා ඒ කියන්නේ කොලෙස්ටරෝල් සම්බන්ධිත ලිපෝ ප්‍රෝටීන වර්ග දෙක LDL හා HDL ගත්තහම මේ දෙක අතරින් අපිට හානි කරන්නේ මේ LDL අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන. දැන් මේවා රුධිරයේ අධිකව තිබුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ රුධිර ධමනිවල බිත්තිවල මේවා තැම්පත් වෙනවා. මෙන්න මෙහෙම ඇතිවන තැම්පතු වලට අපි කියනවා ඇතරෝමා කියලා. එතකොට මේ වගේ LDL ලිපෝ ප්‍රෝටීන තැම්පත් වුනහම ඒකට අපි කියන්නේ ඇතරෝමා කියලා. දැන් ඔයාලා දන්නවා ධමනියක් කියලා කියන්නේ රුධිරය ගලා යන නාලයක්. දැන් නාලේ බිත්තිය ඇතුලෙන් ඝන වෙනවා. ඇතුලෙන් ඝන වෙනකොට රුධිරය ගලා යන කුහරය පටු වෙනවා. හරි? එතකොට මොකද වෙන්නේ? රුධිරය ගලා යාමට බාධාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ විදිහට ලිපිඩ තැම්පත් වෙලා ඇතරෝමා හැදීමේ මේ තත්ත්වයට තමයි කියන්නේ ඇතරොස්කලරෝසියාව කියලා. ඇතරොස්කලරෝසියාව. එතකොට ඔයාලා දන්නවා හෘදයට රුධිරය සපයන ධමනිය. ඒකට අපි කියන්නේ කිරීටක ධමනිය. දැන් මේ කිරීටක ධමනියෙත් මෙන්න මේ විදිහට ඇතරෝමා තැම්පතු ඇති වෙලා නලය ඇතුලේ පටු වෙන්න පුළුවන්. එතකොට හෘදේ පේශිවලට ලැබෙන රුධිරය නිසියාකාරව නොලැබී යාම නිසා හෘද පේශි කොටස් ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා ඇන්චයිනා තත්ත්වයක්. එහෙම නැත්නම් උරස් සම්බාධයක් කියලා. එතකොට මේ කිරීටක ධමනියේ ඇතුලේ ලේ කැටියක් හිර වුණොත් ඔන්න ඇති වෙනවා මොකද්ද? හෘද ආබාධ තත්ත්වයක් හට ගන්න පුළුවන්. දැන් අපි මේ තත්ත්වය තවත් රෝගී තත්ත්වයකට හේතු වෙනවා. ඒ තමයි මේ අධ්‍යාතතිය. අධ්‍යාතතිය කියලා කියන්නේ අධි රුධිර පීඩන තත්ත්වයට. දැන් ඔයාලට තේරෙනවා මේ ධමනියක අභ්‍යන්තර බිත්තියේ අර වගේ තැම්පතු, ඇතරෝමා තැම්පතු ඇතිවීම නිසා ඒ ධමනියේ රුධිරය ගලා යන්න පුළුවන් නාලය පටු වෙනවා. ඒතර නාලය පටු වෙනකොට ශරීරයේ විවිධ කොටස් වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඒවට රුධිරය අඩු කරන්න බෑනේ. ඒක හින්දා හෘදය මොකද කරන්නේ? වැඩිපුර ක්‍රියාත්මක වෙලා මේ ස්ථාන වලට රුධිරය සපයන්න උත්සාහ කරනවා. ඒ සඳහා වැඩි පීඩනයක් ඇති කරනවා. මෙන්න මේ නිසා ධබලි පිත්ති මත ඇතිවන වැඩි පීඩන තත්වයට තමයි අපි කියන්නේ අධි රුධිර පීඩනය කියලා. දැන් ඔයාලට පැහැදිලි මේ ඇතරෝමා තැන්පතු අවම කරගන්න ක්‍රියාමාර්ග අපි ගන්නව නම් ඔය තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. දැන් අපි ඊළඟට බලමු මන්දාතතිය කියන්නේ මොකක්ද කියලා. මන්දාතතිය කියන්නේ අවරුධිර පීඩනය. එතකොට අධ්‍යාතතිය කිව්වේ අතිරුධිර පීඩනය. මන්දාතතිය කියන්නේ අවරුධිර පීඩනය. දැන් ඔයාලා දන්නවා අතිරුධිර පීඩනයේදී රුධිර පීඩනය වැඩි වෙනවා. අවරුධිර පීඩනයේදී රුධිර පීඩනය අඩු වෙනවා. මෙහෙම අඩු වෙන්න හේතු කීපයක් තියෙනවා. පෝෂණ ඌනතා, රුධිරේ පරිමාව අඩු වීම, මෙන්න මේ වගේ තත්ත්ව නිසා අවරුධිර පීඩනයන් ඇති වෙන්න පුළුවන්. රුධිර පීඩනයකදී වෙන්න පුළුවන් භයානක තත්ත්වය තමයි රුධිරය අවශ්‍ය කරන, රුධිර සැපයුම අවශ්‍ය කරන ඉන්ද්‍රියන් වලට රුධිරය නොලැබී යාම. එතකොට විශේෂිත ඉන්ද්‍රියන් වලට රුධිරය නොලැබී කියොත් ඒවා අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා අධ්‍යාතතිය වගේම මන්දාතතියත් නැත්නම් අවරුධිර පීඩනයත් එකසේ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඊළඟට දැන් අපි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ දෙකක් කතා කළා. දැන් අපි ඊළඟට තුන්වෙනි රෝගාබාධ තත්ත්වය කතා කරන්න හදන්නේ. ඒකට අපි කියනවා ත්‍රොම්බොසිය කියලා. ත්‍රොම්බොසිය අපි බලමු මොකද්ද මේ ත්‍රොම්බොසිය කියන්නේ කියලා. පුතේදුවේ ත්‍රොම්බොසිය කියලා කියන්නේ යම්කිසි අවයවයකට රුධිරය සපයන, රුධිර දමනියක රුධිර කැටියක් නිසා, රුධිර කැටියක් ඇති වෙලා එය අවහිර වීම නිසා එම ඉන්ද්‍රියට රුධිරය නොලැබී යාමට අපි කියනවා ත්‍රොම්බොසිය කියලා. ත්‍රොම්බොසිය. මේ ත්‍රොම්බොසිය නිසා ඒ අවයව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ ත්‍රොම්බොසී තත්ත්වයේ ඇති උනේ මොළයට රුධිරය සපයන රුධිර නාලයක කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ මොළයේ ඒ කොටස අකර්මණ්‍ය වෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයකට අපි කියනවා අංශභාගය, එහෙම නැත්නම් ආඝාතය කියලා. වගේම දැන් ඔයාලා දන්නවා හෘදයට රුධිරය සපයන්නේ කිරීටක දමනියෙන් කියලා. කිරීටක දමනියේ ඔයගේ රුධිර කැටියක් හිරවීම නිසා හෘද පීෂයට රුධිරය ලැබෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ කොටස විනාශ වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒකට අපි කියනවා කිරීටක ත්‍රොම්බොසිය කියලා. එහෙමනම් දැන් අපි රෝග තත්ත්ව තුනක් ගැන සාකච්ඡා කළා. මේ රෝග තත්ත්ව තුනම හිතකර ඒවා නෙවී, අපි වැළකිය යුතු ඒවා. ඒ වගේම වැලකී සිටින්න කුඩා කල සිටම අපි හිතට ගන්න ඕන. අනන්දරුවනි, අපි ටිකක් ඉක්මනින් බලමු මෙන්න මේ වගේ හෘද රෝග තත්ත්ව වලින් මිදිලා සුවබර ජීවිතයක් ගත කිරීමට අපි ඇති කරගත යුතු පුරුදු මොනවද කියලා. එකක් තමයි ධූම්පානය හා මත්පැන් භාවිතයෙන් වැළකීම. ඊළඟට සන්තෘප්ත මේදාඩංගු ආහාර භාවිතය පුළුවන් තරම් අඩු කරන එක. ඔය අපි වට කියනවා මේ කෙටි කෑම වගේ දේවල් අපි මේ පුළුවන් තරම් අඩු කරන්නට ඕන. ඒ වගේම තමයි තන්තු අඩංගු ආහාර, එළවලු හා පළතුරු වැඩිපුර භාවිතයට ගන්න එක. ලුණු භාවිතය අඩු කරන එක. රුධිර පීඩනය පාලනය කරගන්න එක. එතකොට මේකට මානසික සෞඛ්‍ය බලපානවා. ඒ කියන්නේ යහපත් මානසික මට්ටමක් දිගින් දිගට පවත්වා ගන්න එක. ඊළඟට දියවැඩියා තත්ත්ව පාලනය කරගන්න එක. දියවැඩියාවට හේතු වන ආහාර පුරුදු වලින් මිදෙන එක. යහපත් ආහාර පුරුදු මගින් ශරීරයේ බර අඩු කරගන්න එක. ඒ වගේම තමයි කායික ව්‍යායාම වල නිතිපතා යෙදෙන එක. ඊට පස්සේ මම අර කලින් කිව්ව වගේම සැහැල්ලු මනසකින් ජීවත් වීම. මෙන්න මේ කියන කාරණා ඇති කරගත්තොත් අපිට මේ හෘදය ආබාධ ඇතුළු රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ වලින් වැළකීලා සුවබර ජීවිතයක් ගත කිරීමට ඉඩ හසර ලැබෙනවා.